SBS రేడియో SBS World News జాతిక సహా అంతర్జాతికව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි එහෙමනම් හාහා පුරා කියලා මේ 2019 වසරේ ලෝ වටා විශේෂාංගයෙන් හමු වෙන පළවෙනි වැඩසටහන ගිය සතියේ සිකුරාදා අපි 2018 වසරට සමුදෙමින් ඒ වෙනකොට තියෙන අලුත්ම ප්‍රවණතා පිළිබඳව කතා බහ කළා. අලුත් අවුරුද්දක් වුණාට විශේෂතා කීපයක් ගොනු වෙමින් තියෙනවා අපිට කතා බහ කරන්න. විශේෂයෙන්ම මේ 2018 වගේම 2019 වසරේදීත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකාව පිළිබඳව කතා කරන්න වෙයිදෝ කියලා අපිට දැනෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ නිමක් නොමැතිව පළවන මේ වාර්තා පිළිබඳව දැක්කහම ඔබට මතක ඇති අපි කාලයක් තිස්සේ කතා බහ කරමින් හිටියා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සමයේදී දුන්න ඡන්ද පොරොන්දුව පිළිබඳව. මෙක්සිකෝවෙන් නීති විරෝධීව ඇමරිකාවට එන සංක්‍රමණිකයන් වළක්වාලීම උදෙසා දේශ සීමා ආරක්ෂා කිරීම උදෙසා විශාල තාපයක් ගොඩනගන්නට යන ඇමරිකාව මෙක්සිකා දේශ සීමා අතර කියන කාරණාව අපි ගිය සතියේත් කතා බහ කළා. එතනදී අපි ගිය සතියේදී විශේෂතා විදිහට කතා බහ කළේ ඇමරිකානු රජයේ කටයුතු ඇනහිටලා තියෙනවා. මොකද අයවැය සම්මත කරගන්නට බැරි වෙලා තියෙනවා. ඇමරිකානු නීතියට අනුව අයවැයත් එක්ක යම් යම් යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මේ බාධක තාපයට විශාල තාපය ඉදිරි කරන්න ඩොලර් බිලියන 5ක අස්තමේන්තුගත මුදලක් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළා තියෙනවා. ඒකට ඉහළ මන්ත්‍රණ සභාව සහ පහළ මන්ත්‍රණ සභාව කැමති වුණේ නැහැ. ඒ කියන්නේ කොංග්‍රස් එක කැමති වුණේ නැහැ. ඒ නිසා ඇමරිකාවේ රාජ්‍ය කටයුතු අඩපණ වෙලා කියන කතාවෙන් තමයි අපි ගිය සැරේ කතාව නවත්තර කළේ. එතනින් එහාට දැන් තවත් මේ සම්බන්ධව තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. සමස්ත ලෝකයේම මේ පිළිබඳව විශේෂිත අවධානයක් තියෙන නිසා අද අපේ 2019 වසරේ පළවෙනි වැඩසටහනේ ආරම්භය සිදු වෙන්නේත් එතනින්. සුපෘති විදියට ලෝකයේ තත්විත්ති පිළිබඳව සමාලෝචනය කෙරෙන්න AFP ප්‍රවෘත්ති ජාලයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අපිත් එක්ක සූදානමින් සිටිනවා. අමල් ආයුබෝවන්. ඔබටත් එසේම වේවා. 2019 වසර තවදුරටත් ඔබේ වෘත්තීයමය ජීවිතයේ සාර්ථක වෙන සුබ නව වසරක් වේවා කියලා අපි ආරම්භයේදීම ප්‍රාර්ථනා කරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් යම් කිසි වූ තද තීරණයක ඉන්නවා කියලා අපිට පේන්නේ අමල් මේ බාධක තාපය ඉදි කිරීමේ තමන්ගේ තීරණය සම්බන්ධව. අපි කැමති මේ ඇමරිකාවේ මේ රාජ්‍ය කටයුතු අඩපණ වීමත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ තීරණයත් පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු දැනගන්න.
ඔව් දිලක්ෂ, දැන් ඇමරිකාවේ රජයෙන් 4 පංගුවක් මේ වෙනකොට සති දෙකක කාලයක් ක්‍රියා විරහිතව තියෙන්නේ. මේක තවත් දීර්ඝ වෙන බවක් තමයි දැන් පෙනී යන්නේ. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේ උත්සාහ කරා ඒ මන්ත්‍රණ සභා දෙකේ, ඉහළ මන්ත්‍රණ සභාවත් පහළ මන්ත්‍රණ සභාවත් මේ දෙකේම මේ සමාජිකයන් එක්ක සාකච්ඡා කරලා ඔහුට අවශ්�ය ඩොලර් බිලියන දැන් 5.6ක් දක්වා එක වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අතිවිශාල මුදල කොංග්‍රස් මණ්ඩලයෙන් මේ මන්ත්‍රණ සභා දෙකෙන් අනුමත කර ගැනීමට ඔහු උත්සාහයක් දැරුවා. නමුත් ඒ උත්සාහය අසාර්ථක වුණා. මේ උත්සාහය දිල්රුක්ෂි දැන් මේ සතිය වෙනකොට තවත් අමාරු වෙනවා. මොකද පහුගිය කාලේ පැවති ඒ මන්ත්‍රණ සභාවල මැතිවරණ වලින් පහළ මන්ත්‍රණ සභාවේ පාලනය මෙතෙක් තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට. ඒක මේ ජනවාරි මාසේ පළවෙනි සතියේ ඉඳලා රිපබ්ලිකන් පක්ෂයෙන් ගිලිහිලා ඩෙමොක්‍රටික් පක්ෂයට මාරු වෙනවා. එතකොට මේ මන්ත්‍රණ සභාවල තිබිච්ච බලයත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ නව වසරේ අඩු වෙනවා. ඒ වටපිටාව තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දැඩි තීරණයක ඉන්නවා. ඔහුගේ යෝජනාවක් වෙච්ච මේ රටේ දකුණු ප්‍රදේශයේ මැක්සිකෝ දේශ සීමාව හරහා ඒ ඉදිකරන තාප්පය, ඒකට මුදල් ලැබුණේ නැත්නම් ඔහු ඇමරිකාවේ ඒ රාජ්‍යතන්ත්‍රයේ කටයුතු ඉදිරියට ගෙන යාමට ඒ අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වලට සහාය දක්වන්නේ නැහැයි කියලා. ඉතින් ඒ පදනම මත ඇමරිකාවේ මේ වෙනකොට සියලුම රාජ්‍ය අංශවලින් හරියටම 4 පංගුවක් දැනට වැහිලා තියෙනවා. ඉදිරියේදී අනිත් ඒවත් අඩපණ වීමේ ඒ අවධානම දැන් මතුවලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් ඉතාමත්ම දැඩි තීන්දුවක ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කිසි දෙයක් සලකන්නේ නැතිව මේ වෙනකොට තමන්ගේ තාප්පය හදන තුරු වෙන කිසි දෙයක් කරන්නේ නැහැ කියන දැඩි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා.
අපි දන්නවා දැන් ඇමරිකාවේ සිදුවන මේ වගේ දේශපාලනික විපර්යාස, රාජ්‍ය කටයුතු සම්බන්ධව ඇතිවන ව්‍යාකූලතා සමස්ත ලෝකයේම විවිධ රටවලට විවිධ ස්වරූපෙන් බලපානවා. දේශපාලනික වශයෙන් විශේෂයෙන්ම ඇමරිකාව ලෝකයේ රටවල් ගණනාවක යුදාධාර සපයමින් යුදමේ කටයුතුවලට මැදිහත් වෙමින් රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට මැදිහත් වන රටක්. දැන් මේ ඇතිවලා තියෙන මේ රජයේ කටයුතු අඩපණ වීමේ තත්ත්වය මේ වගේ ක්ෂේත්‍රවලට සමස්ත ලෝකයට කොහොමද බලපාන්නේ?
මෙතන දිරලක්ෂී, විශේෂයෙන්ම ඇමරිකාවේ ඒ තානාපති කාර්යාලවල ඒ සේවාවන්වල විශාල වෙනසක් ඇතිවන්නට පුළුවන්. වීසා ලබාදීමේ කටයුතු එක්කම සමහර ස්ථානවල ඇමරිකන් සෙන්ටර් ඔවුන්ගේ ඒ පුස්තකාල පවත්වාගෙන යන කරුණු කාරණා වගේ දේවල් ඒවා අඩපණ වෙන්න පුළුවන්. ඒකම තානාපති කාර්යාලවල වැඩ කරන තානාපති සේවකයන්ගේ සංඛ්‍යාව බොහෝ ස්ථානවල බොහොම දැඩි ලෙස ඒ සංඛ්‍යාව අඩු කරලා තියෙනවා. ඉතාමත්ම සුළු සේවක ප්‍රමාණයක් යොදවලා ඒ තමන්ගේ දෛනික කටයුතු වලට පමණක් ඒ වැඩ කටයුතු සීමා කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ඇමරිකාව තමන්ගේ පිටරට ඉන්න පුරවැසියන්ට ලබා දෙන ඒ කොන්සියුලර් සේවාවන් වගේ ඒවා කප්පාදු කිරීමක් සිදු වන්නටත් පුළුවන්. ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රස් එකත් එක්කලා මේ ආරවුල දෙකටම ගෙනිච්චොත් ඇමරිකාවේ මුළු රජයේම අඩපණ වීමේ ඒ අවධානමක් තියෙනවා.
හොඳයි, අපි මීළඟට මේ තත්ත්වය මේ ආකාරයෙන් තියෙද්දිත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ අනෙකුත් ප්‍රශ්නවලට මැදිහත් වෙන්න, ඒ වගේම තමන්ගේ රටත් එක්ක රාජතාන්ත්‍රික වශයෙන් ඇති වුණු එකගතාවලට ප්‍රතිචාර දක්වන්නත් පැකිලෙන්නේ නැහැ. හොඳම උදාහරණයක් තමයි දැන් අර ඔබට මතක ඇති ඇමරිකාවත් උතුරු කොරියාවත් අතර පළවෙනි වතාවට සිදුණු රාජතාන්ත්‍රික හමුව, රාජනායක හමුව සිංගප්පූරුවේදී සිදුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං උන් අතර. දෙදෙනා නැවත වතාවක් හමු වීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් යනවා. මේ සම්බන්ධව වටපිටාව ගොඩනගෙන කොහොමද අමා?
දිලක්ෂි, ඇත්තටම මේ ජූනි මාසයේ ඇතිවිච්ච ඒ සමුළුවේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් දැක්කුවේ කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිමුක්ත කලාපයක් බවට පත් කරන එකගතාවයක් තිබුණා. නමුත් පැහැදිලිවම ඔවුන් කරුණු දක්වලා තිබුණේ නැහැ කොයි ආකාරයෙන්ද න්‍යෂ්ටික බලය දැටි කලාපයක් බවට පත් කරන්නේ කියන එක. ඉතින් මෙතනදී ඒ කාරණාව පිළිබඳ ඉදිරි කටයුතු කිරීම සඳහා ඒ අවශ්‍ය අනෙකුත් සාකච්ඡා තියන්න නියමිතව තිබුණ පෞගිය අවුරුද්ද උතුරු කොරියාව බොහොම දැඩි ලෙස කියා සිටින්නේ තමන්ට එරෙහිව ඇමරිකාව පනවා තියෙන ආර්ථික සම්බාධක ඉවත් කරන්නේ නැතිව මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න බැහැ කියලා. ඉතින් ඔවුනුත් බොහොම දැඩි ස්ථාවරයක ඉන්නවා. ඒ එක්කම ඇමරිකාවත් දැනට උතුරු කොරියාවට විරුද්ධව පනවලා තියෙන ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින් මේ වටපිටාව තුළ තමයි දැන් අර ගිය අවුරුද්දේ ජූනි මාසයේ ඇතිවෙච්ච අලුත් බලාපොරොත්තු ඒවා ටිකෙන් ටික ඒ බලාපොරොත්තු සුන්වන තත්ත්වර දැන් පත්වෙච්ච වටපිටාවක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරන්නේ නැවතත් කිම් ජොං උන් සමග සාකච්ඡාවටයක් ඇති කරලා ඔවුන් ආරම්භ කරපු ඒ සාම වැඩපිළිවෙල ඒ ගත්තු ව්‍යායාමයේ නැවත පණ ගන්නවන්නට. ඒ නිසා තමයි දිලක්ෂි අලුත් වසරක් ආරම්භ වෙන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරන්නේ කිම් ජොං උන් එක්ක නැවත අතටත් දීලා ඒ අඩපණ වෙච්ච සාකච්ඡා ආරම්භ කරන්න.
දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව කතාව තාමත් ඉවර නැහැ. තවත් තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන වර්තාවන තොරතුරු මේ සතිය වෙද්දි. ඩොනල්ඩ් ට්‍රම්ප් එක්තරා මේ ආකාරයකට උපහාසයට ලක් කරමින් කතා කරපු වගක් අපිට දැනගන්නට ලැබෙනවා අන්තර්ජාතික ප්‍රවෘත්ති විමර්ශනය කිරීමේදී. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඇෆ්ගනිස්ථානයේ වෙනුවෙන් සිදු කරන ලැබෙන එක්තරා සත්කාරයක් පිළිබඳව. මේක ටිකක් ජාත්‍යන්තර ප්‍රවෘත්තිත් කතාබහ කරමින් සිටින ටිකක් උපහාසාත්මකව. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් නරේන්ද්‍ර මෝඩිගේ එක්තරා ක්‍රියාදාමයක් ප්‍රයෝජනවත්ද කියන කාරණාව ප්‍රශ්න කරලා තියෙනවා. මා කැමති මේ සිදුවීම සම්බන්ධව තියෙන වටපිටාවත් මේ සිදුවීම කොහොමද හටගත්තේ කියන කාරණාවත් ඔබෙන්ම දැනගන්න.
විපක්ෂී මෙතන ඉන්දියාව බොහොම දැඩි උනන්දුවෙන් ඉන්නවා ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව පිළිබඳ ඒ කෙරීගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔහු ඇෆ්ගනිස්ථානයේ තියෙන තමන්ගේ ඒ බටපිරි රඳවාගෙන තියෙන ප්‍රමාණය කෙටි කාලයක් තුළ ඒ සියලු දෙනා ඉවත් කරගන්න. අපි දන්නවා දැන් ගිය සතියේත් අපි කතා කළා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු බටපිරි හදිසියෙම සිරියාවෙන් ඉවත් කරගන්න යෝජනා කරලා තියෙනවා. ඒ එක්කම ඇෆ්ගනිස්ථානයේ යොදවලා තියෙන බටපිරි ඉවත් කරගන්නත් සලසුම් කළා තියෙනවා.
නමුත් ඉරාකයේ පිළිබඳව අවධානයක් තිබුණා නේද? ඉරාකයනුත් සෙබළු ඉවත් කරගන්නවා කියලා.
ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ රටෙන් කියන්නේ ඇමරිකාවෙන් යොදවලා තියෙන ඒ විදේශ රටවල තියෙන බටපිරිස් ඉවත් කර ගැනීමේ පිළිවෙතක් තමයි දැන් අනුගමනය කරන්නේ. ඔහු කියන්නේ අනෙකුත් රටවල ආරක්ෂාව සඳහා ඇමරිකානු බදු ගෙවන්නන් තමන්ගේ මුදල් වැය කිරීම සිදු නොකළ යුතුයි. ඒවා ඒ රටවල් තමන්ම මුදල් ගෙවල පිරිස යොදවලා කටයුත්ත කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ප්‍රතිපත්තියට අනුකූලව තමයි ඇෆ්ගනිස්ථානයේ දැනට රඳවා ඉන්න දහස් ගානක බටපිරිසක් ඉවත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරලා තියෙන්නේ. නමුත් ඒකට ඉන්දියාව ඊතරම් සුබ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මොකද ඉන්දියාව බලාපොරොත්තු වෙනවා ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ රඳවෙල ඉන්න අතරතුරේදී ඇමරිකාව ලව්වා මේ IS සංවිධානයත් ඒ වගේම අනෙකුත් ඒ අන්තවාදී මුස්ලිම් කොටස් වලටත් එරෙහිව ප්‍රහාර එල්ල කළා ඔවුන් නිෂ්ක්‍රිය කිරීමේ කටයුත්ත ඇමරිකාව ලව්වක් කරව ගන්න. ඉතින් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙන ප්‍රතිපත්තිය එක්තරා විදිහකට නරේන්ද්‍ර මෝඩි ඒ දැඩි දෝෂ දර්ශන ලක් කරන වටපිටාවක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන්නේ. දැන් මේ ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ඉන්දියාව මොනවද කරලා තියෙන්නේ? මට නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා හමු වෙන හැම අවස්ථාවක ඔහුමට කියනවා ඉන්දියාව ඇෆ්ගනිස්තානයට පුස්තකාලයක් ත්‍යාගි දුන්නයි කියලා. මේ පුස්තකාලය මොකක්ද? මේ පුස්තකාලය කියන එකට ගිය මුදල ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ වෙනුවෙන් පැය පහකට වියදම් කරන මුදලට හා සමාන ප්‍රමාණයක්. මේක ඉතාමත්ම අල්ප ප්‍රමාණයක්. ඉතින් මේකෙන් තියෙන ඵලය මොකක්ද කියලා ඒ විදිහට ඉතාමත්ම උපහාසාත්මකව නරේන්ද්‍ර මෝඩිගේ ප්‍රකාශ ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කරලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඉන්දියාව එතරම් සතුට දක්වන කාරණාවක් වන්න බෑ. නමුත් අපිට දැනගන්න තියෙන විදිහට ඉන්දියාව මේ අවස්ථාවේදී පෙන්වලා දීලා තියෙනවා ඔවුන් මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ ඒ සාමය ස්ථාපිත කර ගැනීමේ කියන අරමුණ සඳහා ඩොලර් මිලියන 3000ක විතර ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. ඒක ඉතින් අලුත්ම ආරවුල ඩොනල්ඩ් ට්‍රම්ප් ඇති කරගෙන තියෙන්නේ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාත් සමඟ.
හොඳයි, දැන් අතරතුරේදී ඉන්දියාවේ තවත් මේ විශේෂිත ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අපි දන්නවා දැන් ආගමික වශයෙන් සංස්කෘතිකමය වශයෙන් ඉන්දියාවේ විශාල වශයෙන් මේ කාණ්ඩ කල්ලි අදහස් මතවාදවලට බෙදී ගිය රටක්. ඔබ දන්නවා ඇති ඇතැම් ආගමික ස්ථානවලට කාන්තාවන්ට ඇතුළු වන්නට පවා තහනම්. නමුත් වාර්තා වෙනවා කාන්තාවන් දෙදෙනෙක් මේ ආකාරයෙන් මේ පූජනීය ස්ථානයකට ඇතුළු වීම නිසා ඒ සම්බන්ධව විශාල විරෝධතාවක් ඉන්දියාවෙන් ගොඩනැගිමින් පවතිනවා කියලා. මං කැමැතියි අමල්, මොකද්ද මේ සිදුවීම? කවුද මේ කාන්තාවන් දෙදෙනා? ඔවුන් දෙදෙනා කොහොමද මේ පූජනීය ස්ථානයට ඇතුළු වෙලා තියෙන්නේ? මේ වෙනකොට ජනතා විරෝධය කොහොමද ඒ සම්බන්ධව ගොඩනැගිමින් පවතින කියන කාරණා දැනගන්න.
නිර්දේශි, මේක ඇත්තටම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමලේ කියන කෝවිලට තමයි මේ කාන්තාවන් දෙදෙනෙක් මේ විදිහට ඇතුළල තියෙන්නේ. ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ වෙනකොට වගේ නිර්දේශි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා හින්දු කෝවිල් වලට කාන්තාවන්ට ඇතුල්වීම තහනම් කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක්ය. ඒ තහනම ඉවත් කරන්න කියලා තීන්දුවක් ලබා දුන්නා. මේ තීන්දුව ලබා දීම ඇත්තටම ඉන්දියාවේ කාන්තාවන්ට සමතන ලබා දීමේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හැටියට හඳුන්වා දුන්නට ප්‍රායෝගිකව කාන්තාවන්ට මේ පූජනීය ස්ථානවලට ඇතුල් වෙන්න ඉඩකඩ ලබා දුන්නේ නැහැ. විශේෂයෙන් මේ ප්‍රදේශවල ඉන්න ජනතාවත් ඒ එකම පූජකවරුන් බොහොම දැඩි විරෝධයක් පාලා රට පුරාම ඇත්තටම කැරලි ගහන තත්ත්වයට පත් වුණා. නමුත් මේ කාන්තාවන් දෙදෙනෙක් අවුරුදු 42ක කාන්තාවක් සහ ඇයත් එක්ක එකතු වෙච්ච තව කාන්තාවක් මේ විදිහට රාත්‍රියේ පොලිසියේ රැකවරණය මැද්දේ මේ කාන්තාවන් දෙපළ සබරිමලේ කෝවිල ඇතුළට ගමන් ගත්තා. ඔවුන් මේ කෝවිලට ඇතුල්වීම තමන්ගේ ජංගම දුරකථන වලින් ඒක පටිගත කරගෙන පසුව සමාජ ජාලාවලට මුදා හැරලා තිබ්බා. ඊට පස්සේ බොහොම දැඩි විරෝධයක් මතු වුණා කේරළ ප්‍රාන්තේ. ඒ විරෝධය මැඩපැවැත්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා තිබුණා. ඒ වගේම සෑහෙන පිරිසක් අත්අඩංගුවට තරම් තිබුණා. ඉතින් ඉතාමත්ම නොසන්සුන්කාරී තත්වයක් ඇති වෙලා තිබුණා මේ කේරළ ප්‍රාන්තේ. ඒ එක්කම දිරිලක්ෂි ඒකට ප්‍රතිචාර දක්වමින් කේරළ ප්‍රාන්තයේ කාන්තාවලුත් මෙතන නැගී හිටියා. අපිට වාර්තා වෙන විදිහට 150,000ක විතර කාන්තාවන් ප්‍රමාණයක් මේක හිතා ගන්නත් අමාරුයි. රට පුරාම එක වෙලාවක එකිනෙක අත් අල්ලගෙන විරෝධතාවයක් පෑවා මේ විදිහට ඒ පූජනීය ස්ථාන කාන්තාවන්ට තහනම් කිරීමට විරුද්ධව. ඇත්තටම මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කාන්තාවන්ට ඒ පූජනීය ස්ථානවලට ඇතුළු වීම තිබිච්ච ඒ තහනම 7 වසර ගානක් තිබිච්ච ඒ තහනම ඇත්තටම ඉවත් කළාට ප්‍රායෝගිකව තවමත් කාන්තාවන්ට ඒ පූජනීය ස්ථානවලට ගිහිල්ලා වතාවත් කරන්නට තවමත් ඉඩකඩ නොවන බවක් තමයි පහුගිය දින කිහිපයේ ඇතිවෙච්ච ඒ කැරලි වලින් පෙනී යන්නේ.
අපි බංග්ලාදේශයේ පැත්තට යමු. බංග්ලාදේශයේත් විශේෂිත තත්වයක් තිබුණා පසුගිය සතියේදී. බංග්ලාදේශයේ මහමැතිවරණය පැවැත්වුණා. එහිදී අවාමී ලීගයේ සහ බංග්ලාදේශ් නැෂනල් පාර්ටි බංග්ලාදේශ ජාතික පක්ෂයේ BNP එකත් අතර දැවැන්ත තරගයක් තියේවි කියලා බොහෝ දෙනෙක් කල්පනා කළාට අවාමී ලීගය තමයි ආසන විශාල සංඛ්‍යාවක් දිනා ගනිමින් නැවත වතාවක් බලයට පත් වුණේ. හිටපු අගමැතිනි ෂේක් හෂීනා තමයි නැවත වතාවක් අගමැතිනිය බවට පත් වෙන්නේ. හැබැයි ඡන්දේ දූෂිතයි කියලා තමයි ආරංචි වෙන්නේ. අමල්, මොකද්ද මෙහි ඇත්ත තත්වය?
මේ බංග්ලාදේශයේ පැවැත්වෙන මැතිවරණය ඒක දූෂිතයි කියන චෝදනාව විපක්ෂය දැන් එල්ල කරලා ඔවුන් නැවතත් මැතිවරණයක් පවත්වන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. නමුත් අපි දකිනවා පහුගිය කාලේ බංග්ලාදේශයේ පැවැත්විච්ච ඕනෑම මැතිවරණයකදී දූෂණ අක්‍රමිකතා පිළිබඳ ඒ පැමිණිලි ලැබිලා තියෙනවා. මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වගේම ඇමරිකාව යුරෝපා සංගමේ මේ නොයෙකුත් අය මේ ඡන්දය පිළිබඳ ඡන්දය පැවැත්වච්ච ආකාරය පිළිබඳ තමන්ගේ කනසල්ල පළ කරලා තියෙනවා. නමුත් මේ අවසාන ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරලා නැහැ. ෂේක් හසීනා එක දිගටම තුන්වෙනි වරටත් හතරවෙනි අවස්ථාව හැටියට අග්‍රමාත්‍යවරය හැටියට රටේ තේරීපත් වීමත් සම්බන්ධයෙන් ඇයට සුබපැතුම් පණිවිඩවල තියෙනවා. ප්‍රතිඵලය දිහා බලපුවාම දිල්ලුක්ෂේ ඉතාමත් කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ෂේක් හසීනා මේ පාර්ලිමේන්තු ආසන 300කින් 288ක්ම ඉතාමත්ම අති ප්‍රබල බහුතරයකින් ඇය ජයග්‍රහණය කළා තියෙනවා. ඉතින් 71ක් වයස වන ෂේක් හසීනා හතරවෙනි වතාවට රටේ නායිකාව හැටියට පත් වෙලා තියෙනවා. මේ මැතිවරණයේදී දිල්ලුක්ෂේ 17 දෙනෙක් ඒ ඡන්ද කටයුතු කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වුණා. බීඑන්පී පක්ෂයේ ඛලීඩා සියාගේ පක්ෂයේ සමාජිකයන් සෑහෙන පිරිසකුත් අත්අඩංගුවට පත් වෙලා ඔවුන්ට අඩන් තෙට්ටම් කළා කියන චෝදනාත් එල්ලවල තිබුණා. ඒ වටපිටාවක් තුල තමයි ෂේක් හසීනා නැවතත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරිය හැටියට වැඩ ආරම්භ කළ තියෙනවා.
මේ 2019 වසරේ මේ වෙනකොට මේ පළමු සතිය ඇතුළත තුලදීන් වගේ සිදුවුණු විශේෂතා පිළිබඳව කතා බහ කරද්දී චීනය තායිවානය අතර විශේෂිත කතා බහක් ඇති වෙමින් යන තායිවානය ස්වාධීන රටක්ද නැද්ද? තායිවානය ස්වාධීන වෙන්නට උත්සාහ කරනවා. නමුත් චීනයට ඉඩ ලබා දෙන්නේ නැහැ. චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශයක් කළා මේ සතිය තුළදී තායිවානය තමන්ගේ රටක් ස්වාධීන වෙන්න උත්සාහ කරන්න එපා. උත්සාහ ගත්තොත් ඒ සම්බන්ධව යම් දැඩි ක්‍රියාමාර්ග ගන්න චීනයට සිද්ධ වෙනවා කියලා. මේ ප්‍රකාශ නිකුත් කරන්නත් යම් යම් හේතු තියෙනවා. ඒ නිසා මේ අමල් මම මුලින්ම දැනගන්න කැමතියි මේ චීනය සහ තායිවානය අතර මේ වෙන්වීම කොහොමද සිද්ධ වෙන්නේ කියන මේ අතීත කතාව මුලින්ම.
පොදුවේ 1949 චීනයේ සිවිල් යුද්ධයේ ජයග්‍රහණය කරපු මාවෝ සේතුන් කොමියුනිස්ට් රාජ්‍යයක් පිහිටවනවා. මේ සිවිල් යුද්ධයෙන් පරාජයට පත්වෙච්ච චියාංග් කායිෂෙක් ඔහු පසුබසිනවා තායිවාන් ප්‍රාන්තයට. තායිවාන් ප්‍රාන්තය ඇත්තටම චීනයේ කොටසක්. නමුත් චියාංග් කායිෂෙක් මේ තායිවාන් ප්‍රාන්තයට පැමිණිලා ඔහු වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරනවා 1949. එතන ඉඳන් තමයි දිල්දුක්ෂි මේ චීනය සහ තායිවාන අතර ඒ අර්බුදය ආරම්භ වෙන්නේ. දැන් ෂී ජින්පින් ජනාධිපතිවරයා මේ අලුත් ලියමනක් යවලා තියෙනවා තායිවාන් ජනාධිපතිවරයාට. ඔවුන් 1979 දී චීනය විසින් තායිවානයට යෝජනාවක් කරා මේ රටවල් දෙක නැවත එකතු වන්නට, එකතු වෙලා එක මහා චීනයක් හැටියට පෙනී සිටින්න. මේ යෝජනාව 1979 කළේ. එතකොට ඒ යෝජනාවේ 40වෙනි සංවත්සරය හැටියට තමයි චීන ජනාධිපති ෂී ජින්පින් නැවතත් මේ අලුත් මතක් කිරීමක් තායිවාන් ප්‍රාන්තයට කරන්නේ. ඔබ චීනෙන් වෙන් වෙච්ච කොටසක් අපි නැවතත් එකතු විය යුතුයි. ඒ එකතු වීම සඳහා අවශ්‍ය සියලුම දේවල් කරන්න චීනයේ සූදානම්. මේ සියලුම දේවල් කියනකොට දිල්ලුක්ෂි ඒක ඇත්තටම යුදමය වශයෙන් අවශ්‍ය පියවර ගැනීමටත් තමන් සූදානම් වෙනවයි කියන අදහසක් තමයි චීනය මේ වෙලාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඇත්තටම තායිවානයට කරපු තර්ජනයක් හැටියට තායිවාන් බලධාරීන් විසින් මේ වෙනකොට බාර අරගෙන තියෙනවා. නමුත් කෙසේ වෙතත් ආර්ථික වශයෙන් ඉතාමත්ම ශක්තිමත් රටක් හැටියට පෙනී සිටින තායිවානය චීනය සමඟ සසඳපුවාම යුදමය අවස්ථාවකදී නම් තායිවානයට ඒකට මුහුණ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා. නමුත් තායිවානය තුලත් මේ වෙනකොට මතයක් ගොඩනැගෙමින් තියෙනවා චීනය සමඟ එකතු විය යුතුද, ඒ වෙනවනම් කොයි ආකාරයෙන්ද සිද්ධ විය යුත්තේ කියලා. ඉතින් මේකට එක්තරා විදිහකට ඒ තායිවානයේ ඉන්න ජනකොටස තමන්ගේ පැත්තට නම්මා ගැනීම සඳහා චීනය මේ වෙනකොට පවසලා තියෙනවා ඔවුන් අර හොංකොං පවත්වාගෙන යන ආකාරයට එකම රටක්, නමුත් ක්‍රමවේද දෙකකට මේක පවත්වාගෙන යන්න පුළුවන් කියන කාරණාවත් ෂී ජින්පින් චීන ජනාධිපතිවරයා නැවතත් අවධාරණය කළා තියෙනවා.
දැන් තායිවානය වෙනම රටක් විදිහට පිළිගන්න ලෝකේ රටවල් තියෙනවද? එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ සංවිධාන පිළිගන්නවද තායිවානය වෙනම රටක් කියලා?
70 දශකයේ මුල් කාලයේ වෙනකම්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ ආසනය පැවතුනේ තායිවානයට. තායිවානය තමයි චීනය හැටියට ඒ වෙලාවේ පිළිගත්තේ. නමුත් 70 දශකයේ මුල් කාලයේදී ඒ ස්ථාවරය වෙනස් වෙලා මහා චීන එහෙම නැත්නම් චීන සමූහ ආණ්ඩුව නියම චීන නියෝජිතයා හැටියට පිළිගැනීමත් එක්කලා තායිවානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබිච්ච ආසනය අහිමි වෙනවා ඒ අවස්ථාවේදී. ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් සියලුම රටවල් චීනය පිළිගැනීමත් එක්කලා තායිවානය බොහොම දැඩි ලෙස රාජතාන්ත්‍රිකව කොන්වීමකට ලක් වෙනවා. දැන් මේ වෙනකොට ඉතාමත්ම කුඩා රටවල් එකක් හෝ දෙකක් ඇරෙන්නට වෙන කිසිම කෙනෙක් තායිවානය වෙනම රටක් හැටියට පිළිගන්නේ නැහැ. ඔවුන් පිළිගන්නේ එක චීනයක්. එමත්නම් මේ වන් චයිනා කියන ප්‍රතිපත්තිය තමයි හැමෝම අනුගමනය කරන්නේ. චීනය බොහොම ඉතාමත්ම සංවේදී මේ ප්‍රශ්නේදී. කිසියම් රටක් තායිවානයේ වෙළඳ කාර්යාලයක් විවෘත කරනවා නම් ඒකටත් චීන සමූහ ආණ්ඩුව දැඩි ලෙස විරෝධය පානවා. ඉතින් චීනය දැඩි ලෙසම සාවරයක ඉන්නවා. තායිවානය කියන්නේ තමන්ගේ රටේම තමන්ගේම ප්‍රාන්තයක්, ඒකේ පිරිසක් බලහත්කාරයෙන් වෙනම රාජ්‍යයක් එතන ප්‍රකාශයට පත් කරාට මේක මහා චීනයේ කොටසක් හැදලා තමයි ඔවුන් ඒක හඳුන්වන්නේ.
හොඳයි එමල් සූතිවන්ත වෙනවා 2019 වසරේදීත් අපිත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා ලෝකයේ තතුවිති සුපුරුදු පරිදි විමර්ශනය කිරීමට සම්බන්ධ වීම පිළිබඳව සුපුරුදු ලෙසින් අපි නැවතත් හමුවන්නේ ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
Enjoy more stories in your language by visiting sbs.com.au.